ප්‍රශ්නයකින් මොකද නාමයක් රූපයක් වුණත් මොකක්ද ඒකෙන් අපට ඇති වැඩි නෑ ඔය කියන කතාව හරි වෙන්න පුළුවන් ඒක හරි දැරපොද කියන එක නේ මොකද නෑ හන්ද මොකක්ද නාමයක්ද රූපයක්ද නාම රූපද අරමණය විඤ්ඤාණයද කියන ඕන එකකට අපි දා ගැනීම තුළ මොකක්ද ප්‍රයෝජනය ඇයි එහෙම කරන්නේ මොකලයි නොකලයි කියලා මොකක්ද වෙනස් සිතට දැනෙන දැනීම සිත මොනවා හරි දැනගත්තා. මම පළවෙනි දේ ඔය දැන් වචන ගොඩක් තියෙනවා නාම රූප විඤ්ඤාණ වේදනා සංඥා රෝමේම නේද? බරක් තියක් තියෙනවා මතකත් නෑ. නෑ. ඒ ටික මතක තියාගෙන අපි දාන්න හදනවා වට. මේ මේක මේ මේක මේ මේක ඇයි එහෙම කරන්නේ? දෙයක් කරනවා. සද්දයක් ඇහිලා ප්ලේන් එකක් කියලා දැනගත්තා. ඔය සාමාන්‍ය වෙන දෙයක් නේද? නැත්නම් ඔය සද්ද ඇහෙනකොට ෆෑන් එකක් කරකිනවා කියලා දැනගන්නවා. නේද? ඈ? ඔව්, දැන් හරි. මොකක් හරි දැනගත්තා. දැන් මොකද්ද ප්‍රශ්නේ? මන් අහන්නේ ඇයි දැන් නාම රූපයක් කියන එකේ මොකක්ද ප්‍රයෝජනය? හරි. මේ ඔක එහෙමයි කිව්වත් නැතත් මොකක්ද තියෙන වැඩේ මොකක්ද? සිද්ධ වෙනවා. එතකොට අපි දැන් ඒවා වර්ග කරනවා ඊළඟට. මේ නාම රූප හරි මොනවා හරි 11 ආකාර රූප කියලා හරි මොනවා හරි වර්ග කරනවා. දැන් ඔහොම කරන එකේ වරදක් තියනවද නැත්නම් ඒක හරිද නැත්නම් ඇයි මෙහෙම කරන්න ඕන? දැන් මේ නාම රූපයක් කියන්නේ මොකද්ද? රූපය කියන්නේ ධාතු හතරකින් හැදිච්ච දෙයක්. නාම කියන්නේ වේදනා සංඥා සංකාර චේතන පස්ස මනසිකාර කියන්න පුළුවන්. ඒක මතක නම් කියයි නැත්නම් ඉතින් පටලැවෙනවා කියන්නේ. මතකයි. පැටලෙන්නේ. දැන් මං අහන්නේ ඔක මතක කෙනාගේ ඔක මතක නැති කෙනාගේ මොකද්ද වෙනස? වෙනසක් තියෙනවා.
මතක තියෙන කෙනාට තියෙනවා සම්මා සතිය. මතක නැති කෙනාට සම්මා
මතක තියෙන කෙනා කර්ම රැස් කරනවා. හරියට හරි. ඕක නෝදන්නේ. ඒ කරදරේ නෑ. ඒක තමයි මාත් කියන්න හැබැයි. අමාරුවෙන් ඉගෙනගෙන මම ඒවට වර්ග කරද්ද ගිහිල්ලා කර්ම රැස් කරනවා. කර්ම නිවේද කරන්නේ දැන් වර්ග කර කර. මේක නාමය, මේක රූපය, මේක සතර මහා ධාතු. මොකද දන්න කෙනාට ඔය කිසි කරදරයක්
නැහැ.
ඒක තමයි මම ඇහුවේ ඕක මොකටද කරන්නේ මම එක උත්තරයක් ආ ඇලිමක් ගැටීමක් කියනවා නේ මේක නවත්ත ගන්න. තව කිව්ව මොකක්ද එක? ධර්මයේ දැන ගන්න ඕන. මාර්ගයේ යන්න ධර්මයේ දැන ගන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. හරි. හ්ම්. දුක පිරෙසින්ද දැකේ. කපිරිසින්ද දකින්න. එහෙනම් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නේද? දැන් එතකොට අවශ්‍ය වෙන්නේ දුකක් සකස් වෙනවා නම් ඒ බව දැනගන්න. ඇයි එහෙම දැනගන්නේ? දන්නේ නැති හින්දා. දුක සකස් වෙන බව දන්නේ නැති හින්දා. දන්නවා නැති අමුතුවෙන් කරන්න දෙන්නේ. දැන් ඔය හොයන්නේ මොකටද කියලා හොඳට තේරුම් ගන්න ඕන. නැත්තම් ඔය වැඩේ නවත්තන්නේ කවදාවත්. තව තව එකතු කරගෙන එකතු කරගෙන මේක වැරදිද මේක හරිද මේක වැරදිද තව තව උත කර කර ඉන්නවා. මේක කරන්නේ ඇයි කියන එක අමතක වෙලා. නාම රූප තියනවාද මෙතන මොනවද තියෙන්නේ නාමයක්ද රූපයක්ද මේක වේදනාවද සංඥාවද අංකාරයද අද ඉලවට ඔය වචන පහක් විතර දෙන්න 25ක් විතර දෙන්න නම් තව කරන්න වැඩ ගොඩාක් තියෙනවා මෙහෙම කරහම අපට දුක අවබෝධ වෙයිද එක දුකක් නම් අවබෝධ වෙයි මේක කරන්න ගිහිල්ලා කොච්චර දුක් වෙයිද නෑ කරනවා තාම නෑනේ තාමත් මේක පැටලෙනවා වචන ටිකට බෙදා ගන්න බෑනේ නෑ හොඳයි අපි ආයතන ගැන බලන්න කියලා තියෙනවා මේ හරි දැන් කනට සද්දයක් ඇහෙනකොට මොකද්දෝ දෙයක් කියලා දැනගත්තා නේද ඕනම සද්දයක් ඇහුනොත් මොකක් හරි ඒකට අදාළ දෙයක් දැනගන්නවා නේද මේ සද්ද කොහෙන්ද ආවේ කියලා දැනගන්නවා නේද
දැනගන්නවා
ඔබ අමුතුවෙන් කරන්න ඕනද හොඳට පුළුවන් නේද සද්ද ඇහෙනකොට අරහි දෙර ගහන අරහි වාහනයක් යනවා අරහි ලේනෙක් ඉන්නවා කපුටෙක් ඉන්නවා ෆෑන් එකක් කරගෙන ඔව් එක පැති අර පැත්තේ මේ පැත්තේ ගිහිල්ලා බලන්න පුළුවන් ඈ දිශාවක් තියෙනවා නේ පිටිපස්සෙන් දැනුනේ මෙහෙන් දැනුනේ කොහෙන්ද දිශාවක් දාගන්න පුළුවන් ඊළඟට දුරක් දාගන්න පුළුවන් ඈ අර පාර යන වාහන මේ අර යන්නේ මේ කිට්ටුව මේ ළඟ
ස්ථානය
කොහෙද තියෙන්නේ කියලා ළඟද දුරද කියලත් හිතා ගන්නවා නේද? මේ සද්දෙට අදාළ රූපේ නේද? ළඟ රූපයක්ද දුර රූපයක්ද? ගිහිල්ලා බලන්න පුළුවන්ද? නෑ නෑ, ඒක ගොඩක් දුර. ප්ලේන් එක නම් ගොඩක් දුර නේ. බස් එක නම් ටිකක් ළඟ. ප්ලේන් එකට ගිහින් නගින්න පුළුවන් කියලා හිතෙන්නේ නෑ නේ නිකන්ම. ඇයි? දුර වෙන්නේ. නේද? ඒකට ඒ දුර රූපය. ඒක එක්ක බලනකොට බස් එක ඊට වඩා ළඟයි. ඈ? මට බස් එක එක්ක බලනකොට මේ හැරී තියෙන රූප මේ වළඳයි ඒ අරව දුරයි නේද? ඒකට ඔන්න දැන් දැනගත්තු රූපේ අපි දුරද ළඟද කියලා දාගෙන තියෙන පැත්තකුත් දාගෙන ඈ ඔය දැනගත්තු දේ දැනගන්න මොහොතේ තියනවද නැද්ද? තියෙන නර බෙර ගහනවා නේද? මේ බෙරයක් බෙරකාරයෙක් එතන ඉන්නවද නැද්ද? ඉතින් අසද්දෙන් ඉඳන්නේ දැනගත්තා. ඒ අදුබද ළඟද ඒකවත් දාන්නේ නේද? හ්ම්. ඒකට කැමැතිද අකමැතිද ඒ ගතියත් ඒ රූපෙට දාගෙන හීනද ප්‍රණීතද? හ්ම්. සියුම්ද ඕලාරිතද? ඒ කියන්නේ දැන් අපි ගිහින් දකින්න පුළුවන් ඕලාරිකයි. මොනින් හරි හැදිලා තියෙනවා. සියුම් නම් ඒවා දකින්න බෑ. නේද? ඔව්. ඒ සියුම් රූපද ඕලාරික රූපද? කාලේ. දැන් මේ මොහොතේ එක තියනවද? බෙරයක් තියෙන ඕනෑ නැන්ත බෙර ගහන කෙනෙක් එතන ඉන්නවා නේද? එතකොට වර්තමානයේ එක තියනවද? තියෙනවා. දැන් අපි ගිහින් වැළුවොත්
බෙරෙක් තියනවා මිනිහක් තියනවා
බෙරෙක් තියෙයි මිනිහක් තියෙයි බෙර ගහනවා නේ. ගිහින් බලන එක දැන්ද පොඩ්ඩක් අනාගතයි. අනාගත රූපේ නේද? ඒක සද්දේ ඇහෙන්න පොඩ්ඩකට කලින් ඒ බෙරේ ඒ මනුස්සයා ඉන්නේ නැද්ද? ඉන්නේ ඇති. ඒකට අපි තීතෙක් තිබිලා දැනුත් තියෙන අනාගතෙත් තියෙනවා. ඒකට පැවැත්මක් බී. පවතින ස්වභාවයකට පවතින දෙයකට අපි කියනවා නිට්ටය. බව පවතින බව නිට්ටය. පවතින බවක් පිළිගත්තා. ඒ කියන්නේ නිට්ටය කළා. නෑ. නිට්ටය කිරීමයි දෙයක් කියලා පිළිගැනීමයි. ඒ දෙකම එකයි නේ. තියෙන බවක් පිළිගත්තා. මොනේ? ඒක අපේ නිත්‍ය සංඥාවෙන් ගත්තා නේද?
බාරගත්තා.
ටිකක් වෙලා ගිහිල්ලා ඔක නැති වෙලා කීවට හරියන්නේ නැහැ. තියෙන ඒ තියෙන වෙලාවේ නිත්‍යයි නේද? ඈ? ඊට පොඩ්ඩකට කලින් අනාගතේ තියෙනවා කියන්නේ නිත්‍ය. නේද? දැන් තියෙන දෙයක් ගැන නේද අපිට තව කෙනෙකුට කියන්න පුළුවන්? කතා කරන්න පුළුවන්? නිත්‍ය කරපු දෙයක් ගැන නේද? ලෝකෙට අයිති දෙයක් ගැන නේද තව කෙනෙකුට කියන්න පුළුවන්? හ්ම්? නැති දෙයක් ගැන කතා කරන්න යන්නේ නැහැ. පිස්සු කියලා හිතන්නේ නේ. තියෙන දෙයක්. අපට දෙයක් පැනෙනවා. මේ ඔය දේවල් එකතු වෙලා නේද ලෝකේ කියන එක හැදිලා තියෙන්නේ. අපි හොම තියනවා කියලා හිතපු දේවල් ඔක්කොම එකතු කරහන් ඕකට කියනවා ලෝකය කියලා. නේද? ඉච්චර කල් දැනගත්තු සේරම උතන තියෙනවා. ලෝකය කියන්නේ. ඒ ලෝකය කියන්නේ දේවල් ගොඩක්. නේද? එතකොට ඒ එක දෙයක් ගත්තොත් ඒකේ තියෙන ලක්ෂණ ටික තමයි අර 11 ආකාරයෙන් එකකට හරි කීපයකට හරි දාන්නේ. ඔබ අතීත දෙයක්ද දැන් තියෙන දෙයක්ද අනාගත දෙයක්ද දුර තියෙන දෙයක්ද ළඟ තියෙන දෙයක්ද නේද? අපි කැමති දෙයක්ද අකමැති දෙයක්ද ඊළඟට සියුම් දෙයක්ද රළු දෙයක්ද නේද? මොහොම 11 ආකාරයක් තියෙනවා අපිට කතා කරන්න, හිතා ගන්න ඒ දේ ගැන. නේද? අන්න දැන් රූප ලෝකෙට ඇවිත් රූපවල ස්වභාවය. ඔය රූප ගැන නේද කිව්වේ අර ඉස්සෙල්ලා සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන. එහෙමත් බලන්න පුළුවන් නෑ, එහෙම කතා කරන්නත් පුළුවන්. නේද? සතර මහා ධාතු කියලා කියන්න රූප ටිකක් තියෙනවා. ඇති වෙලා නැති වෙන රූප ගොඩක් තියෙනවා. විද්‍යමාන වෙන රූපක් තියෙනවා, විද්‍යමාන නොවන ඉදුණදී විද්‍යමාන නොවී තියෙන පුළුවන් එහෙම රූපක් තියෙනවා නේද? නැව රූපයක් තිබුණොත් නේද ওই ටික ඔක්කොම කියන්න පුළුවන්. රූපයක් බාරගත්තු හින්දා නේද ওই කතා කියන්න පුළුවන්. අනිත්‍ය රූපයක් කියන්න පුළුවන්. බාරගත්තු රූපේ තමයි දැන් අනිත්‍ය බලන්න. වෙනස් වෙනවා කියලා බලන්න. නේද? සතර මහා ධාතුවෙන් හැදිලා කියලා බලන්න. නැත්තම් දෙතිස් කුණු පොළින් හැදිලා කියලා බලන්නේ තියෙන රූප. නේද? තියෙනවා කියලා විශ්වාස කරපු රූපේනේ බලන්නේ. නැත්තම් අනිත්‍ය බලන්න දෙයක් තියෙයිද? හරි වැඩේ නේ. භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. අනිත්‍ය බලන්න බැරි වෙනවා. රූප නැති වුණා. මේන් දකින්න බැරි වෙයි නේද? අනිත්‍ය වඩන්න බැහැ. මේන් දකින්න හේතුවක් නෙවෙයි. අනිත්‍ය වැඩුවත් මේන් දකින්න පුළුවන්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවොත් නියම් දකින්න පුළුවන්. දැන් මේ වෙසක් සතියකට වෙසක් නේද? බොරු කියන්නේ නේද?
හෙට වෙසක්.
අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවොත් නියම් දකින්න
නැහැ
කියන රූපේ වෙනස් වෙනවා කියලා බැලුවහම නිවන් අවබෝධ වෙයි. එහෙම වෙනවා නම් මේ වෙනකොට ගොඩක් අය නිවන් දැකලා. ඕකනේ බලන්නේ.
මේ ශරීරය වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. පොඩි කාලේ හිටියේ TV, දැන් තව වයසට යනකොට තව වෙනස් වෙනවා.
දැන් බලලා බලලා තාම ඇති වෙලා නැහැ, තාම අවබෝධ වෙලත් නැහැ. තාම බලනවා නේ.
අවබෝධ වෙලා තියෙනවා.
අනිත්‍ය බලලා ඇති වෙලා දැන් නේ. අනිත්‍ය අනිත්‍ය රූපේ අනිත්‍ය බලලා ඇති වෙලා. දැන් මොකක්ද කරන්නේ? සතර මහා ධාතුන් හැදිලා කියලා බලනවා.
පොතෙන් බලලා හරි ඉන්නේ නෝ. රූප.
සතර මහා ධාතුවට රැවටිලා කියන්. හිතේ හදපු රූපේ. හිතේ හදපු රූපෙට රැවටිලා. සතර මහා ධාතු රූපේට රැවටිලා නැහැ. සතර මහා ධාතුව හින්දා හිතේ හදපු රූපෙට රැවටිලා. නේද? සතර මහා ධාතු ඒක ඇත්ත.
ඒක තමයි මං අහන්නේ නිසා හැදුනේ එක තමයි හිතේ හදපු එක. දැන් සතර මහා ධාතු මේක තියෙනවා. සතර මහා ධාතු හිඳ හැදුවා කියන්නේ
සතර මහා
ධාතු නොපෙන්නාට සතර මහා ධාතුන් හැදිච්ච මොනවද දැනගෙනද කියන්නේ නැත්නම් මේ අහන එකෙන් දේරෙන්නද කියන්නේ මොනවා හරි කියලා අවබෝධෙන්ද කියන්නේ නැත්නම් අවබෝධ නැත්නම් කියන්න පුළුවන් ඔය කියන ඔක්කොම ඉතින් අවබෝධ කරගෙන කිව්වා නම් එහෙම ඉතින් මම දෙන්න ඕනේ සිතින්ම මවාගත්තු කය. කය ගැන තමයි හුවේ නෑ මේ එළියේ තියෙන රූප ගැන හුවේ. බාහිර රූප ටික. දැන් අපි එළියේ රූප තියනවා කියලා දැනගන්නේ කොහොමද? දැන් ඉස්සෙල්ලා කිව්වේ සද්ද අහලා දැනගත්තානේ. සද්දවලට අදාළ රූප ගොඩක් දැනගත්තා. ඊළඟට වටපිට බලලා එහෙන් දැනගන්නවා නේද? අරය ඇවිල්ලාද? එයාට නිින්ද ගිහින්ද? මොකද කරන්නේ? රට පිට බලලා දැනගන්නවා. කොහෙන්ද දැනගන්නේ? මොන මොන මොකෙන්ද දැනගන්නේ? ඇස්සෙන්. නේද? එහෙන් බලලා දැනගන්නවා. කණෙන් අහලා ශබ්ද නිසා දැනගත්තා. ඊළඟට තව දැනගන්නේ? ගන්ධ සුවඳෙන් නාසයෙන් දැනගන්න. පස්සෙන් දැනගන්න. ස්පර්ශයෙන් දැනගන්න. නේද? හිතෙන් හිතලත් දැනගන්න. ඔය දැනගත්ත යම් කිසි දෙයක් තියනා නම් ඔය හය නේද? ඔයිට අමතරව දැනගන්න විදිහක් තියනවා? ඔය හය දෙනාට හොරෙන් වෙන දැනගන්න විදිහක් තියනවා? ඇහැ කන නාසය දිව ශරීරය මනස නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියල්ල. සබ්බ පාලි යතුනේ සබ්බ නේ සියල්ල. සබ්බ සූත්‍රය කියලා එකක් තියෙනවා. මොකද්ද සියල්ල
කියන්නේ? මේ
ඇස රූපය. කන ශබ්ද. නාසය ගන්ධස. දිව රස. කය ස්පර්ශ. මන ධම්ම. ඔය සේරම තමයි සියල්ල නේ. පහයිද තියෙන්නේ? සයි රූපේ ඒ රූප වලට ගන්නයි බලන්න. මොකද සියල්ල කියනකොට ආයතන අයයි ඒවයින් දැනගන්න එකයි නේද? සිත කිව්වේ නැද්ද මට මතක නෑ. සබ්බ සූත්‍රය මේක බලන්න. මේ ආයතන 6 තමයි සියල්ල කියන්නේ ලෝකෙ කියන්නේ. එතකොට එතනින් අපි මුල කයට අයිති පහ ගත්තොත් ඇහැ කන නාසය දිව ශරීරය ඒවෙන් දැනගන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටක්ව කියන්නේ. ඔය ටිකට තමයි අපි රූප කිව්වනම් රූප කියලා තියෙන්නේ. නේ? ඇහැට කනට නාසයට දිවට ශරීරයට ඊළඟට ඇහෙන් දැනගන්න රූප රූප කනෙන් දැනගන්න ශබ්ද රූප නාසයෙන් දැනගන්න ගන්ධ රූප දිවෙන් දැනගන්න රස රූප කයෙන් දැනගන්න පොට්ටබ්බ රූප නැත්නම් ස්පර්ශ රූප. එන්න ඇහැ ඇස කියන රූපේ කන කියන රූපේ නාසය කියන රූපේ දිව කියන රූපේ කය කියන රූපේ ඊළඟට ඇහෙන් දැනගන්න රූප රූප විවර්ණ රූප කියනවා වර්ණ රූප නැත්නම් කනෙන් දැනගන්න ශබ්ද රූප ගාහන රූප රස රූප ස්පර්ශ රූප නැත්නම් පොට්ටබ්බ රූප. රූප දිවණං ඔය ටික තමයි සියල්ල. ඊළඟට ඇහැයි රූපෙයි නිසා හටගන්න විඥානය. මොන විඥානයද?
චක්කු
විඥානය. ඇහැයි රූපෙයි නිසා තමයි විඥානය හටගන්නේ. ඒක විඥානය කියන එක
එතුමම එකට හටගන්න.
පටිච්ච සමුප්පන්න වුණ දෙයක්. හටගන්න දෙයක්. නේද? චක්කුංච පටිච්ච රූපේච උපද්ජති චක්කු විඤ්ඤාණ. චක්කුංච පටිච්ච. පටිච්ච කියන වචනේ තියෙනවා. ඇහැයි රූපයි නිසා. පටිච්ච කියන්නේ නිසා. හේතු. නිසා. හේතුප්‍රත්‍යයන්. පටිච්ච. චක්කුංච පටිච්ච රූපේච. පටිච්ච කියන එක තියෙනවා. ඊළඟට මොකක්ද කියන්නේ? උපද්ජති. උපද්ජති. උපදීනවා නැත්නම් හටගන්නවා. හටගන්න නම් ඒක කලින් තියෙන්න පුළුවන්ද හටගන්න?
නෑ. එදල යටපිට.
බෑ. කලින් තිබුණා නම් ආයේ හටගන්න දෙයක් නැහැ නේ නේද?
නෑ.
පෙර නොතිබීම හටගන්න ස්වභාවයක්. ඊට කලින් තිබිලා නැහැ. හිතන්න. පටිච්ච උපද්ජති. උපද්ජති කියන්නේ හට ගන්නවා නේද? හට ගන්නවා කියනකොට අපි දැනගන්න ඕන කලින් තිබිලා නැහැ. නේද?
කලින් තිබිලා නැහැ.
ඒ මොහොතේ හට ගන්න. ඒකට පටිච්ච උපද්ජති. මොකයි පටිච්ච සමුප්පන්න කියන්නේ? පටිච්චය උපද්ජති. ඒ උපදීනවා උපද්ජති. පටිච්ච කියන්නේ නිසා. පටිච්ච සමුප්පන්න කියන්නේ ඕක නේද? පටිච්ච කියන්නේ මොනවා හරි නිසා. මොනවද කියන එක තමයි එතකොට ඇහැයි රූපයි නිසා. චක්කුංච පටිච්ච රූපේච. හරි. ඇහැයි රූපයි නිසා උපද්ජති චක්කු විඤ්ඤාණ. චක්කු විඤ්ඤාණේ හටගන්න. එතකොට චක්කු විඤ්ඤාණේ තිබුණ දෙයක්ද?
නෑ.
හටගන්න කලින් තිබිලා නෑ.
ඒකල
හටගත්. හටගන්නේ කොයි මොහොතේද?
ඒ මොහොතේ.
ඒ මොහොතේ. දැන් අපි දැකීම කියන සිද්ධිය වෙන මොහොතේදී තමයි හටගන්නේ නේද? චක්කු විඤ්ඤාණය. ඇහැට පුළුවන්ද දකින්න?
නෑ.
චක්කු විඤ්ඤාණයට තමයි දැනගන්න පුළුවන් ඈ. රූපේට දැනගන්නත් බෑ. ඇහැට දැනගන්නත් බෑ. අපි ඇහත් රූපයක්
මේ
දෙක සම්බන්ධ කරගන්න රූපයක් කිව්වට ඇහැ දන්නෙත් නෑ, රූපේ දන්නෙත් නෑ. ඇහැ දන්නේ නැහැ මට ඇහැ කියනවා. රූපේ දන්නේ නැහැ මට රූපේ කියනවා කියලා. ඔය දෙකම කියන්නේ කවුද? විඥානය. මොනවා හරි දැනගත්තා නම් දැනගන්නේ විඥානය. ඒකට මේ දැනගන්න ස්වභාවය. නේද? විඥානය කියන්නේ දැනගන්න ස්වභාවය. දැනගන්න ස්වභාවය පටිච්ච සමුප්පන්නයි. විඥානය කියන එක පටිච්ච සමුප්පන්න හේතු නිසා හටගත්තු එකක් නේ දැනගන්න ගතිය. ඔව් එහෙම කතාවක් තියෙනවා. හේතු තියෙනකොට ඵලය තියෙනවා. හේතු නැති වෙනකොට ඵලය. දැන් මෙතන ඵලය මොකද්ද කියලා හන්දට අඳුර ගන්න ඕනේ. පටිච්ච සමුප්පන්න ස්වභාවය මොකද්ද එතකොට මෙතන? විඤ්ඤාණ. චක්කුංච පටිච්ච රූපේච උපද්ජති චක්කු විඤ්ඤාණ. විඤ්ඤාණ හයටම ඔය කතාව දැන් ඔය එකකින් කිව්වට. සෝත විඤ්ඤාණය ගැන කතා කළත් ඔච්චරමයි. කනයි සද්දයි නිසා සෝත විඤ්ඤාණ උපදින. නේද? නාසයයි ඒ ගන්ධ සුවඳ නිසා ගහන. ඈ? ඒ විඤ්ඤාණ හයම තේරුම් ගන්න. දැන් එකක් තේරුම් කරන්නේ අනිත් එකත් මෙහෙමයි කියන අදහස ඉන්නවනะ. ඕවයින් තොර විඤ්ඤාණයක් නෑ. නේද? විඤ්ඤාණ හයයි. ඒ කියන්නේ හය විදිහකට තමයි දැනගන්න පුළුවන්. ආයතන හය නිසා හටගන්න විඤ්ඤාණ. ඒකට එක විඤ්ඤාණයක් හටගන්න හැටි බැලුවොත් ඒ විඤ්ඤාණේ කලින් තිබිලා නෑ.
ඉවිලේ හැදෙන.
ඉවිලේ පටිච්ච සමුප්පන්න වෙලා. පටිච්ච සමුප්පන්න කියනකොට තියෙනවා හේතුන් යෙදිලා තියෙන මොහොතේ විද්‍යමාන වෙන ස්වභාවය. හේතුන් යෙදිලා නැත්තම් විද්‍යමාන වෙන්නේ නැහැ. නේද? අපි ඇහැයි රූපේ රූපයි නම් හේතු. ඇහැ කියන එක ඒ වෙලාවේ යෙදිලා තියෙනවා. රූපේ කියන එක ඒ වෙලාවේ යෙදිලා තියෙනවා. එතකොට තමයි විඥානේ හටගන්නේ. හ්ම්? එතකොට ඇහැ කියෙදිලා නොතිබුණොත් විඥානේ හටගන්න බෑ. රූපේ යෙදිලා නොතිබුණොත් විඥානේ හටගන්න බෑ. දැන් ওই ටික කියන්නේ මදුපින්ඩික සූත්‍රය. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජතික්කු විඥාන. ඒක දැන් සාමාන්‍යයෙන් නුවණින් හොයන කෙනෙකුට ওই ටික ටිකක් තේරුම් ගන්න අමාරුයි. එහෙනම් මෙතන මෙහාට හොයන්නේ නැහැ. ওই ටික තේරුම් ගන්න බැහැ.
නෑ සමහරක් අයට අමාරුයි.
නෑ සමහරක් අය කියන්නේ Tamanta මම මේ කියන්නේ. ওই ටික තේරෙන්නේ නැද්ද?
තේරෙනවා.
ඒක තමයි සාමාන්‍යයෙන් නුවණක් තියෙන කෙනෙකුට ඕක කියන එක නම් වැටෙනවා නේද? ඇහක් තියෙනවා. එහෙන් දකින රූපයි ඒ නිසා වන චක්කු විඥානය හටගන්න චක්කුන්ට පටිච්ච රූපෙච්ච ප්‍රජති චක්කු විඥානය තින්නන් සංගති පස්සෝ ස්පර්ශය කියන මොකටද ඔය ජාති තුනට ඇහැයි රූපෙයි චක්කු විඥානේ තියෙන මොහොතට කියන ස්පර්ශය පස්සෝ ඒක පරිණේ නේ ඒකත් පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතු නිසා මේ මොහොතේ විද්‍යමාන වෙන ස්වභාවයක්. ඒතකොට පස්සයට හේතු වෙලා තියෙනවා තුනක්. හරි. ඇහැයි රූපේ විඥානේ කියන තුන. ඒ වුණාට ඔය තුන් දෙනා වෙන වෙනම කොහෙන් හරි ඇවිල්ලාද දැන්?
නෑ ඇවිල්ලා. ඒවිලේ හටගන්න.
විඥානේ එතනම ඉපදින පටිච්ච සමුප්පන්න දෙයක් නේද? ඇහැ රූපේ තමයි මුලින් ඕන වෙලා තියෙන්නේ. විඥානේ ඒ හේතු දෙකින්ද පටිච්ච සමුප්පන්න වෙන්නේ. පටිච්ච සමුප්පන්න වෙනකොට දැන් විඥානේ තිබෙනකොට එතකොට හේතු ටික නිරුද්ධ වෙලාද? විඥානේ හටගන්නකොට විඥාණයට හේතු වුණානේ මොනවද? ඇහැයි රූපය. හිතට චක්කු විඥාණය හට ගන්නකොට ඇහැයි රූපේ තියනවද? තියෙනවා. නැහැ කියන්නේ නැපා. මේ දෙකට පටිච්ච සමුප්පන්නනේ මේ හේතු නැත්තම් ඵලය නෑ. හේතු තියෙන මොහොතෙමයි ඵලය තියෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. මේවා තියනකොට මේක තියෙනවා. හේතුන් යෙදිලා තියෙනකොට ඵලය තියෙනවා. හරි? හේතුන් ඉවර වුණොත් ඵලයත් ඉවරයි. හරි? මෙහෙම කියන්නේ එපා. ඇහැ රූපේ ඉවර වෙලා තමයි විඥානේ පහළ වෙන්නේ. එහෙම නෙමෙයි. මේකයි නේද පටිච්ච සමුප්පන්නයි. එතකොට මේ තුනම එක මොහොතේ පිහිටන ගතියක් නේද තියෙන්නේ? ඇහැ කියන ධර්මතාවේ රූපේ විඥානේ ඔය තුනම එකට තියනවා කියලා කවුද දැනගන්නේ?
Taman dana. විඥානේ. මොනවද දැනගන්නේ?
කවුරු හරි දැනගෙන තියනවා නේ.
දැනගන්නේ මම. මම කියන්නේ කියන බව දන්නේ.
මනස. දැනගන්න ස්වභාවයට මොකක්ද කියන්නේ? විඤ්ඤාණ. දැනගන්න ගතියට තමයි අපි නමක් දුන්නේ විඤ්ඤාණය කියලා. එහෙනම් කවුද දැනගන්නේ?
විඤ්ඤාණ.
විඤ්ඤාණ. ඈ? තමන් ඉන්නා නම් තමනුත් දැනගන්නේ. දැනගන්න ගතිය විඤ්ඤාණේ නම් එතකොට මොනව හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ
විඥානේ
මම හිතියොත් මමත් දැනගෙන
මම නැති උනත් විඥානේ දැනෙනවා. කවුද දැනගෙන තියෙන්නේ? නැව වෙන කෙනෙක් දැනගත්තු දෙයක්ද දැන් ඔය කතා කරන්නේ? කවුරු දන්නේ එකද ඔය කතා කරන්නේ? මම තමයි. තමන් දන්න දෙන්නේ ඔය කතා කරන්නේ පාඩම් කරගෙන කියන්නේ ඒ අවශ්‍ය. සමුප්පන්න කියන්නේ පටිච්ච සමුප්පාදේ පටන් ගන්නෙ කොහෙන්ද? අවිද්‍යාව. අවිද්‍යාවෙන් මේ පටන් ගන්න. අවිද්‍යාපච්චය සංඛාර. ඇත්ත ඇටි නොදන්න කම වෙනකොටම නැ සකස් කරනවා සංඛාර. නේද? මොන වර්ගය කළත් සංඛාරේ අවිද්‍යාපච්චය සංඛාර. ඒ සේරම නාම රූප කියන එක ඒකත් සංකාරයක් තමයි. සකස් කළා නාම රූපේ කියලා සකස් කළේ නැද්ද? සකස් කළා. මේක නාමය, මේක රූපය කියලා සකස් කළේ නැද්ද? චේතනාවලින් නෙමෙයි ගවකලේ. ඒකයි මම ඇහුවේ දැන් ඕක කර කර ඉඳලා ඔබ වෙයිද නිවන? අවිද්‍යාපත්‍ය සංඛාර. සංඛාර හදලා දුක නැති වෙයිද? සංඛාර හද හද ඉඳලා දුක නැති වෙයිද? මම හරි ප්‍රශ්නයක් වෙන්නේ දැන් ඔච්චර කාලකට. බුදුහාමුදුරුවෝ දේශනා කරන අවිද්‍යාපත්‍ය සංඛාර. අපි සංකාර කර කර දුක නැති කරන්න හදන. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරයි. අවිද්‍යාපත්‍ය සංකාර කියලා. ඕගොල්ලෝ මේ සංකාර ටික කරන්නකො එතකොට දුක නැති වෙයි. ඔය ප්‍රශ්න අහන්නේ නේ කවුරුවත් ඒක. මම අහන්නේ. ඒ වගේ නැති කරන්න තව ටිකක් සංකාර කරනවා. නැති කරන්නත් ඕනලු. ඇයි ඒ ඒවා නීති දුක කියන්නේ ඊළඟට නේද? පටිච්ච සමුප්පාදේ මුලනේ ඔය අග දුකන. අවිද්‍යාපත්‍ය සංකාර තියෙනවා නම් අනිවාර්යෙන් දුක. ඊයේද නැද්ද? තියෙනවා. පටිච්ච සමුප්පාදේ පිළිගන්නවනේ නේද? අවිද්‍යාපත්‍ය සංකාර තියෙනවා නම් දුක තමයි බලාපොරොත්තු වෙන්න ඕන. අපි තවත් සංකාර කරන කර දුක නිරෝධ වෙයි. විඥාවි සංකාර කරලා නම් දුක කෙලවර කරන්න බැහැ. වෙලා එනවා දැන් ලෝකෙට අයිති වුණහම ඉස්සෙල්ලා පස්සේ තියෙන්නේ කාටද? කාලය හදාගත්තේ කවුද? ලෝකෙට අයිති දැක්මනේ. අතීතෙත් අපි හිටියා, දැන් ඉන්නා, අනාගතෙත් ඉන්නා. ඕකනේ කාලය කියන්නේ. අතීතෙත් මං අත්දැක්කා, දැනුත් අත්දකිනවා, අනාගතෙත් අත්දකිනවා. මේක තමයි මම අහන්නේ. දැන් ඔය කරන එකේ ඒව නැද්ද? තියෙනවා. තියෙනවා. ඒක කරන්නේ. ධර්මයේ තේරුම් ගන්න කියලා හිතාගෙන ඒකම කරනවා. එතකොට වචන විතරයි. මේක තමයි මම අහන්නේ. මම වචන වලට දාගන්න උච්චර අමාරු වෙන්නේ ඇයි උච්චර උත්සාහ කරන්නේ? මේක තමයි ධර්මයේ තමයි. ඉතින් ධර්මයේ
අපි ධර්මයේ ඔළුව උඩ තියාගෙන ඉන්නකම් අර පහුර ඔළුව උඩ තියාගෙන ඉන්නවා. අපි පහුර ඔළුව උඩ තියාගෙන ගඟෙන් එතර වෙන්න හදනවා. පහුර උඩ නැගලා ගියේ. ඈ එතර වෙනව නෙමෙයි නේද? ඊට පස්සේ නිවනට ගියාමත් උළු උඩ තියාගෙන මරණ යනවා. මෙන්න පටිච්ච සමුප්පාදය, මෙන්න නාම රූප, මෙන්න සංඛාර. ඈ කවුරු උඩ තියාගෙන බෑ නේද? ධර්ම කරුණ අරගෙන ඒක කතා කරන්නේ. කවුරු කිව්වත් එකයි, මං කිව්වත් එකයි, අනුද්‍රෝ කිව්වත් එකයි, එන කවුරු හරි කිව්වත් එකයි. චක්කු විඥානයත් අවිද්‍යා පත්‍ය සංඛාරය කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක විපාකයක්. අපි අහලා තියෙන්නේ චක්කු විඥානයේ විපාක. විපාක විඥානය නේද? ආයතන මට්ටමේ විඥානයේ විපාක. ඊට පස්සේ තමයි හිතලා කර්ම කරන්නේ. නේද? ඔව්. එහෙම අහලා තිබුණාට ඕකේ පොඩි අඩුවක් තියෙනවා. අඩුව තමයි ඒක තමයි අර විඥානයේ පටිච්ච සමුප්පන්නයි කියලා දැක්කේ නැතුව හටගන්න විඥානෙකුත් තියෙනවා. පටිච්ච සමුප්පන්න බව දැකීමේ හැකියාවකුත් තියෙනවා. නේද? දැන් ධර්මයක් අහපු කෙනෙකුට විතරයි ඔබ පටිච්ච සමුප්පන්නයි කියලා දැනගන්න පුළුවන් විඤ්ඤාණය. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං. ඔබ පටිච්ච සමුප්පන්නයි කියන එක නේද? පටිච්ච කියන එකක් තියෙනවා, උපජ්ජති කියන එකක් තියෙනවා. ඔබ දේශනාව නේද? ඒකට තේරුම් ගන්න ඒ චක්කු විඥාණය පටිච්ච සමුප්පන්න. දැන් සියල්ල කියනකොට විඥානේ කිව්වේ නැහැ. කිව්වද ඇහැයි රූපේ චක්කු විඥාණයයි සියල්ල කියලා සබ්බ සූත්‍රය.
අර හය විතරයි සියල්ල කියන්නේ.
මහා සලායතන සූත්‍රය සියල්ල කියලා නැහැ. සියල්ල සූත්‍රය තමයි සියල්ල. සබ්බ සූත්‍රය තමයි සියල්ල කියන්නේ. සියල්ල කියනකොට විඥානේ දැම්මද එතෙන්ට? පස්සේ දැම්මද එතෙන්ට? වේදනාව දැම්මද එතෙන්?
නෑ. ඒක ඇතේ
නෑ. සියල්ල කියනකොට ඇහැයි රූපේ. චක්කු විඥානේ දැම්මෙත් නෑ, චක්කු සංපස්සේ දැම්මෙත් නෑ, වේදනාව දැම්මෙත් නෑ, සංඥාව දැම්මෙත් නෑ. ඕ කියන එකක්වත් දැම්මේ නෑ බුදුරජාණන් වහන්සේ සියල්ල කියනකොට. ඇස රූපේ, කන ශබ්දේ. සියල්ල සූත්‍ර කියන සබ්බ සූත්‍රය පාලින් තියෙන සබ්බ සූත්‍රය කියලා. එහෙනම් විඥාණය කියන එක මේ හදාගත්තු දෙයක්. ඒක පටිච්ච සමුප්පන්න දෙයක්. හරි? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඔය වෙනමම දේශනා කරන්නේ ඒකනේ. විඥානයේ පටිච්ච සමුප්පන්න දෙයක්. ඒක අපි බලමු. දැන් විඥානය කියන එක එතකොට පටිච්ච සමුප්පන්න දෙයක්. ඒක පැහැදිලිනේ. නේද? එතකොට ඕක තව ටිකක් තේරුම් කරන්න තමයි ඊළඟට මහා හත්තිපදෝපම සූත්‍රය තියෙන්නේ. අහලා තියෙනා නේද එහෙම එකක්? ගෙදර තියෙනා නේ. ෆොටෝ කොපි කරලා දුන්නා. ගෙදර තියෙනවා.
ඊළඟ සැරේ ඇවිල්ලා කියවන්න තියෙනවා. නෑ. ඒකට ගෙදර තියෙනවා දැන් චුට්ටක් මතක් කරගන්න. එතකොට ඇහැ චක්කුම් අපරිබින්නම් හොති. ඇහැ නොබිඳී තියෙනවා. ඇහැත් නොබිඳී තියනවා නම් රූපය ආපාතනය නොවුනොත් විඥානේ පහළ වෙයිද? නැහැ. ඇහැ බිඳිලා තිබුණොත් කොහොමත් විඥානේ පහළ වෙන්නේ නැහැ. ඒක චක්කුම් අපරිබින්නම් හොති. ඇහැ නොබිඳී තියෙන්න ඕන රූපයක් ආපාතනය වෙන්න ඕන. මෙලදක වුණත් විඥානේ පහළ වෙයිද? ඒ අපේ ධර්මයි. දැන් මහා හත්ති කදෝම සූත්‍රයේ කියන ඒත් විඥානේ පහළ වෙන්නේ. හැත් නොවේ තියෙනවා රූපෙත් ආපාතනය වෙනවා. තජ්ජෝ සමන්නාහරෝ කියන එක යෙදුම් නැත්තම් චක්කු විඥානේ පහළ වෙන්නේ. හරි. හැත් නොබිදී තියෙනවා රූපෙත් ආපාතනය වෙනවා. තජ්ජෝ සමන්නාහරෝ කියන එක යෙදුනොත් චක්කු විඥානේ පහළ වෙනවා. මේක යෙදුම් නැත්තම් චක්කු විඥානේ පහළ වෙන්නේ නැහැ. නැම මහා අත්තිපදවම සූත්‍රය විස්තර කරනවා. හරි. නැහැ කියන එකක් දන්නවා, රූපේ කියන එකක් දන්නවා. දන්නවා කියලා හිතාගෙනවත් ඉන්නවනේ. ඊට අමතරව නොදන්න දේකුත් තියෙනවා නේද? තජ්ජෝ සමන්නාහාර. තජ්ජෝ කියන්නේ එයින්ම නිපන්. එයින්ම පැන නැගුණ. තජ්ජ. එයින්ම පැන නැගුණ. දැන් ගිනි පෙට්ටියට ගිනි කූරක් ගහනකොට ගිනි දැල්ල. ගිනි දැල්ල කොහෙන්ද
ආවේ?
ගිනි පෙට්ටිය ඇතුලේ හැංගිලා තිබුණාද අපිට පේන්නේ නැතුව? ගිනි කූරේ හැංගිලා තිබුණාද ගිනි දැල්ල?
ස්පර්ශේ වීමෙන්ද?
ස්පර්ශේ ඒ දෙක ගැටීම තුල පැන නැගුණා නේද?
හේතු නිසා.
ගිනි දැල්ල කියන එක එතකොට පැන නැගුණේක්. ඒ පැන නැගුණේ ගිනි කූරයි ගිනි පෙට්ටියයි ගැටෙන මොහොතේ. නේද? එතකොට ඒ ගැටෙන මොහොතෙමයි ගිනි දැල්ල තියෙන්නේ. නේද? ගිනි දැල්ලකුත් තියෙනවා, ගිනි කූරක් තියෙනවා, ගිනි පෙට්ටියක් තියෙනවා. ඔය තුනම එකට එකට සම්බන්ධයක් තියෙන්නේ නේද? මේ සම්බන්ධය නිකන් පස්සේ වගේ. හරියට ඒ මොහොත අපි ෆොටෝ එකක් ගත්තොත් නේද? ඒ තුනම තියෙනා නේද එකට? නේද? අන්න ඒක කවුරු හරි මේ මොහොතේ ෆොටෝ එකක් ගත්තා වගේ තමයි පස්සේ තින්නන් සංගති පස්සෝ නේද? තින්නන් සංගති පස්සෝ ඒ තුල තියෙන මොහොත තමයි පස්සේ කියන්නේ නේද? නිදල්ල නෙමෙයි ජාති තුන. ගිනි දැල්ල හරියට මොකක් වගේ විඥානය. මොකද ගිනි දැල්ල පටිච්ච සම්පන්නයි. ගිනි දැල්ල කියන එක ගිනි පෙට්ටියක් නෙමෙයි, ගිනි කූරක් නෙමෙයි. ඒ දෙක නැතුව ගිනි දැල්ල හටගනීද? නැහැ. ඒකට ඒ දෙක නිසා පටිච්ච සම්පන්න දෙයක් ගිනි දැල්ල. නේද? එහෙනම් සයි රූපයි නිසා පටිච්ච සමුප්පන්න වුණ දෙයක් චක්කු විඤ්ඤාණය. හැබැයි ඕ තුනම එක මොහොතක තියෙන සිද්ධිය තමයි පස්ස කියලා කියන්නේ. පස්සේ කියන්නේ මොන වගේ දෙයක්ද? ඉන්නම් සංගති පස්සක් විතර පස්සේ කියන්නේ මොකද්ද?
මොනික?
චෛතසික. අනේ හතේ ගුණ. පස්ස චෛතසික. චෛතසිකය කියන්නේ සිතත් එක්ක ඇති වෙන සිතේ තියෙන ගතියක්.
ගතිය.
අගෙන සිත දැනුවත් කරන ස්වභාවයක් තමයි මේ පස් මේ චෛතසික තියෙන්නේ. ඒක වේදනාව වගේ පස්සේ කියන්නේ හිතත් එක්ක උපදින හිතේම තියෙන ඒකට කියන්නේ චෛතසික කියලා. ගතිය. මොකක් හරි ගතියක් හිත දැනුවත් කරන ගතියක්. නේද? දැන් වේදනාවෙන් ඔබලන්ට හිතා ගන්න. වේදනාවෙන් හිත දැනුවත් කරනා නේද? සුඛයිද දුකයිද? දුක්කම සුඛයිද කියලා නේද? ඒ තුනෙන් එකක් තමයි එක මොහොතක තියෙන්නේ. වේදනාවෙන් ඔය තුනෙන් කොයිකද කියලා දැනුවත් කරනවා. ඒ වගේ පස්සෙන් දැනුවත් කරන්නේ මොන තුන් දෙනෙක් ඉන්නවා. ඔයට අර ඒ ක්ෂණේ ෆොටෝ එක ගත්තා වගේ. ඒ ගතිය ඒකට පස්ස චෛතසිකේ. නේද? පස්ස චෛතසිකයක් තේ විඥාණය එක්ක හට ගන්න දෙයක්. නේද? කොට චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කුඤ්ඤා තේනං සංගති පස්ස මෙතෙන් දැන් අපි ගත්තොත් ඇහත් නොබිඳී තියෙන රූපෙත් ආපාතණ්‍ය වෙලා තියෙන තජ්ජෝ සමන්නාහරෝ කියන එක යෙදුනොත් චක්කුඤ්ඤානේ පහළ වෙනවා. යෙදුන් නැත්නම් චක්කුඤ්ඤායක් ගැන කතා කරන්න බෑ. පහළ වෙන්නේ නැහැ. තජ්ජෝ සමන්නාහරෝ, තජ්ජෝ කියන්නේ එයින් පැන නැගුණු, සමන්නාහරෝ කියන්නේ ඒකට අවධානය යොමු වෙනවා. පැන නැගුණු ස්වභාවයට අවධානය යොමු වෙනවා. ගිනිදැල්ල පැන නැගුණා කියලා පේන්නා, ගින්දර පේන්නා නේද? අවධානය යොමු වුණොත් නේ ඒක තේින්නේ.
කව කර්ම දෙයක් එකතු වෙන්න ඕනේ නැහැ.
මොනවා?
ඒකෙන් ඇති වෙන ඔක්සිජන් එකයි
සවතාවල හේතු තියෙන්න පුළුවන්. ඒ වගේ තමයි මම කිව්වේ. දැන් ඇහැයි රූපේ තිබුණටම මදි. තවත් හේතු තියෙනවා. ඒ තමයි තජ්ජෝ සමන්නාහාරෝ කියන්නේ. ආලෝකයේ ඔක්සිජන් වගේ තවතාව ටිකක් හොයන කෙනාට තව ටිකක් පේනවා නේද? හොඳයි. එතකොට එන්න සයි රූපයි තජ්ජෝ සමන්නාහරෝ කියන එකත් යෙදුනත් ප්‍රත්‍ය වුණත් මයි චක්කු විඥානේ පහළ වෙනවා. හරි. ඒක චක්කු විඥානේ පහළ වුණත් මයි පස්සේ. චක්කු විඥානේ පහළ නොවුණොත් පස්සයක් නැහැ. පින්නම් සංගති පස්සෝ නේද? යාති තුනම තියෙන්නේ ඒක. එකක් හරි අඩු වුණත් බෑ. විඥානේ හටගත්තේ නැත්නම් පස්සේ ගැන කතා කරන්න බෑ. ඒ කියන්නේ තජ්ජෝ සමන්නාහාරෝ යෙදුනේ නැත්නම් පස්සේ නෑ. ඒ විඥානේ නැති හින්දා. ඒ තව විදිහට කිව්වොත් විඥානේ හටගත්තා කියන්නේ පස්සේ. මොකද අනිත් ටික යෙදිලානේ. අනිත් ටික නේද? පටිච්ච සමුප්පන්න වෙලානේ. හරි. නෝනේක හිමීට හොයාගන්න දැන් සිද්ධ වෙන දේ. දැන් විඥානේ හටගත්තොත් පස්සේ මේ පැහැදිලි නේද? හේතු ඇතුව පැහැදිලි නේද? මම කියන්නේ එපා පස්සේ කියන්නේ විඥානේ කියලා. මම කියන්නේ විඥානේ හටගත්තොත් පස්සේ කියන කරුණ එතන තියෙන්නම ඕන. මොකද විඥානේක තනියෙන් හටගන්න බෑ. හැයි රූපයි තිබුණොත් විතරයි විඥානයක් ගැන කතා කරන්න පුළුවන්. විඥානය ගැන කතා කරනවා කියන්නේ ඊතුරු දෙක ඊයේදීලා එතන තියෙනවා. ඒකයි ඒ විඥානය කියනකොට පස්සේ කියලා කිව්වේ. ඒක වේට පස්සේ කරන ඒවා ටික ඕගොල්ලෝ දන්නවා. මම නොදන්න ටික මම කතා කරන්නේ. දැන් විඥානය පහළ වෙන්න හේතු තජ්ජෝ සමන්නාහරෝ කියන එක ඒක තමයි විඤ්ඤාණය. ඒ විඤ්ඤාණයක් පහළ වෙනකොට චක්කු විඤ්ඤාණය පහළ වුණා කියන්නේ මොනවද දන්නේ? ඇහක් රූපයක් තියනවා කියලා නේද දැනගන්නේ. සෝත විඤ්ඤාණය පහළ වුණා කියන්නේ කණක් ශබ්දයක් තියනවා කියලා දැනගන්න ගතිය නේද සෝත විඤ්ඤාණය කියන්නේ? ඒ අදාළ ආයතන දෙක අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි තියනවා කියන එක නේද ඒකට අදාළ විඥාණයෙන් කියන්නේ. නාසයක් ගඳ සුවඳක් තියනවා කියන එක නේද ගහන විඥාණය. නේද?
ඒකත් දැනගැනීම.
දැනීම. ඒකත් දැනගැනීම.
ඈ ඔව් දැන් විඥානේ දැසගත්තා විඥානේ කියන දේ පිළිගත්තා දැන් චක්කු විඥානේ කියනකොට ඇහක් රූපයක් තියනවා කියන එක තමයි විඥානේ කියන්නේ හරි එතකොට විඥාණයෙන් කියන දේ එහෙම්මම පිළිගත්තොත් දැන් අපි ගමු චක්කු විඥාණයෙන් අපි කතා කරමු චක්කු විඥාණයෙන් කියන දේ එහෙම්මම පිළිගත්තොත් මොනවද පිළියරන් තියෙන්නේ ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා ඇහැකුත් තියෙනවා ඇහැට අරමුණ වෙන රූපයක් තියෙනවා නේද එතකොට ඔන්න ඇහැ අභ්‍යන්තරයි රූපේ බාහිරයි කිව්වොත් ඔන්න ඊළඟට මනසට දැන් වැඩ ගොඩක් තියෙනවා මට නිකන් ඉන්න බෑනේ මොනවා හරි දැනගත්තා ඉතින් හොයන්නේ නැහැ නේද? ඒ රූපේ මොකද්ද අරවා මේවා? හරික සතුටු වෙනවා. දැන් කතා කරන්න දෙයක් තියෙනවා. අපි නන්දති, අපි වදති. අජෝසානේ තිටති. රූපේ දැසගත්තු. අජෝසා. යං රූපේ අභිනන්දතෝ, අභිවදතෝ, අජෝසාය තිටතෝ, උපද්යති නන්දි. යා රූපේ නන්දි තදුපදාන. මේ නන්දියමයි උපාදානය කියන්නේ වෙන්නේ. එතකොට ඔන්න දැන් විඥාණයෙන් යන්තම් මේ කියපු දේ ඇහැකුත් තියනවා රූපෙකුත් තියනවා කියපු දේ අපි දැඩිව බාර අරන් කියනකොට ඇහත් උපාදානය කළා රූපෙත් උපාදානය කළා. ඇහැ අභ්‍යන්තරයි රූපෙ බාහිරයි. ඒක මට කියලා හරියන්නේ නැහැ තමයි බලන්න. එතකොට ඇහැ කියලා රූපෙත් දැන් උපාදානය කරලා එහෙන් දැනගත්ත රූපෙත් උපාදානය කරලා උපාදාන කියන්නේ බාර ආරම්. හරි. ඒක මනසෙන් හිතන මට්ටම එනකොට ඔන්න දැන් ගොඩක් වැඩ කරලා. ඇහත් පිළියරන් රූපෙත් ඉන්නේ. ඇහැ මේ පැත්තේ තියන රූපේ බාහිරයි. දැන් ඔක ඇහැට කියනකොට අනිත් ආයතන වලටත් එහෙමම හිතා ගන්න. කනයි, ශබ්දේ, නාසයයි, ගඳසයි. නේද? විඥාණයෙන් කියන එක පිළිගන්නකොට සිද්ධ වෙන දේ තමයි අභ්‍යන්තර මේ ආයතනේ ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, ඔය හැම ඕන එකක් වෙන්න පුළුවන්. ඒක තියෙනවා. ඒකට අදාළ බාහිර අරමුණක් තියෙනවා. ඇටන රූප කනකන සද්ද නාසයට නම් ගන්නවද නේද? අජ්ජත්ත බහිද්ද. නේද?
පස්ස වැච්ච ගමන් අර කාරණා තුන ඉතිර වෙන වේදනා සංඥා සංකාර.
දැන් මනෝ විඥාණයට යන්න කලින් නවත්ත ගත්තොත් මට්ටම තමයි ඒ. චක්කු විඥාණයෙන් තියෙන ඇහක් තියෙනවා රූපයක් තියෙනවා චක්කු විඥාණය මැද ඉන්නවා එයා තමයි දෙපැත්තෙත්
පෙන්වන්නේ
ඊට ඉස්සෙල්ලා මොකද වෙලා තියෙන්නේ පස්සේ ඇති වෙලාද නැද්ද
පස්සේ ඇති වෙලා
චක්කු සම්පස්සේ ඇති වෙලාද නැද්ද
ඇති වෙලා තියෙනවා
ඇහි රූපෙයි තියෙනවා චක්කු විඥාණේ තියෙනවා
පස්සේ ඇති වෙලා
පස්සේ හටගෙන නේද හිතලා බලන්න. ඇහැයි රූපෙයි චක්කු විඥානේ තියෙනකොට පස්සේ හටගෙනද නැද්ද? හටගෙනනේ. ඔකටනේ පස්සේ කියන්නේ තින්නම් සංගති පස්සේ. නේද?
එකට වෙනකොටයි හැදෙන්නේ.
ඒ තුන හට ගැනීමමනේ පස්සේ කියන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සේ. ඊළඟට පස්සේ උදව් කරගෙන තව යෝක ගැන හිතන්න පුළුවන්. ඊළඟට හදන හිත කොහොමත් මුලා වෙලා හදන පංච උපාදානස්කන්ධ හිත. ඒක අනිවාර්යෙන් කර්මය. තින් වෙන්න පුළුවන්, පව් වෙන්න පුළුවන්. ඒක ගැන හිතනකොට, ඒ කියන්නේ ඒක බාර අරන්. ඒක ගැන හිතනකොට කිව්වහන් මතක තියාගන්න. ඇහැ මේ පැත්තේ තියෙනවා රූපේ අර පැත්තේ තියෙනවා කියලා පිළි අරන් හිතනකොට දැන් හිතනකොට පස්සේ වෙලා නෙමෙයි. බාර ගන්නේ පස්සේ හින්දා. ඒක ගැන හිතනකොට දෙවෙනුම ඊළඟ කතාව. ඊළඟට ඒක ගැන තව තව හිතන ඒවා කොහොමත් වැරදි. නෑ අවිද්‍යාව යෙදී. නේද? දැන් මේ දෙවෙනුව කියන වැඩේ ඔයගොල්ලෝ දන්නවා. ඒක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔයගොල්ලෝ දන්න දේ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒක ගැන හිතන එක කොහොමත් මුලා වෙලා ඒක කර්මයක් සංසාරේ ගෙදීනවා. ඒක දන්නවනේ නේද? ඔව්. නෑ දැන් චක්කු විඤ්ඤාණයෙන් දැනගත්තු දේ ඊළඟට මනෝ විඤ්ඤාණයෙන් දැනගන්නවනේ. ඒ මනෝ විඤ්ඤාණ කතාව නෙමෙයි මේ කතා කරන්නේ. ඒක කතා කරලා ඉවරයි. නෑ මං කියේ අද කතා කරලා ඉන්නේ. ඒවා ඔය හැමතැනම කතා කරනවා. ඊට පස්සේ වෙන ටික කර්ම කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. ඒක උගුරු ආයිතුවත් ඔච්චරම නෝ. මේ ටික නෙමෙයි මේ කියන්නේ. අතනින් එහාට දෙනවා. පස්සේ උනාට පස්සේ ඒක ගැන හිතන ඒවා ඔක්කොම ඒවා අවිද්‍යාවෙන් කරන කර්ම කියන එක දන්නවනේ නේද? ඒ කතාව නෙමෙයි දැන් කතා කරන්නේ. මේ වෙන මේ කතා කරන්නේ ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණේ හටගන්න මට්ටම ගැන. ඔකට කියන්නේ පස්සේනේ. නැත්ද?
ඔතනද
ඒ කතාව මම කියන්නේ. ඒවා දැම්ම දාන්න එපා. දැන් ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණේ තියෙන තැනට දෙන්න පස්සේ කියන්නේ. නැත්ද? ඒකට ඒ පඤ්චෝ සමන්නාහරෝ යෙදිලා දැන් මේක විඥානේ පහළ වෙනවා. විඥානේ පහළ වෙනා කියනකොට ඇහත් තියෙනවා, රූපෙත් තියෙනවා, චක්කු විඥානේ තියෙනවා. ඔන්න ඔය කතාව දැනගත්තේ මොකෙන්ද? පස්සෙන්. පස්ස චෛතසිකි. නේද? දැන් මේක ඇත්තද බොරුද කියන කතාව නෙමෙයි මේ කතා කරන්නේ. මේ වෙන සිද්ධිය. දැන් පජ්ජෝ සමන්නහරෝ කියන්නේ එයින් පැන නැගුණු දෙයකට අවධානය යොමු වෙලා. එතකොට ඒක තමයි ඇත්තනම් විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ. ඒකෙනුත් පැන නැගුණු දෙයක්. ඒක ඒ ගැඹුරට නේද? ඇහි රූපයක් ආපාතනය වුණාට ඒ ආපාතනය වුණේ ඒකේ කොටසකුත් නෙමෙයි මේ දකින්නේ. ඒනුත් පැන නැගින ස්වභාවයක් තමයි දැන් හිතට අරමුණු. ලෝකෙට අහුවෙන්නේ දැන් ඔය පස්සෙන් කියන දේ එහෙම්මමයි කියලා පිළිගත්තා. පස්සෙන් කියනවානේ ඇහක් තියනවා, රූපයක් තියනවා, විඥානයක් තියනවා කියලා. නේද? ඒ කියන දේ බාර ගත්තොත්
මොකද වෙන්නේ?
අනේ පස්සේ පිළි අරන් දැන්. එතකොට ඒක බාර අරගෙන ඒක ගැන අපිට උන්න හිතන්න පුළුවන්, කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන් නේද? ඒවා ටික ඊළඟට දෙවනුව ඊළඟට කරන දේවා. මං කියේ ඒකට යන්න කලින් මේ සිද්ධ වෙන දේ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් මොනවාම හරි අපි මතයකට ආවනම් ස්පර්ශය ප්‍රත්‍යයෙන් ආවා කියනකොට ඒක ලෝකෙට ආйти දෘෂ්ටි. බ්‍රහ්මජාල සූත්‍රයේදී එක එක මතය අරගන්නවා ඒ කාලේ තියෙන. ඊට පස්සේ කියනවා ඕකත් ස්පර්ශය ප්‍රත්‍යයෙන්. ඕකත් ස්පර්ශය ප්‍රත්‍යයෙන්. තදපි පස්ස පච්චය. එච්චරයි කියන්නේ. ඒ හරිද වැරදිද කතාව නෙමෙයි. ඔය මතයට ඇවිල්ලා තියෙන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් කරන්නේ. තදපි පස්ස පච්චය. එකේ හරියට කතාවක් අවශ්‍ය නැහැ. ඒවත් ස්පර්ශයේ ප්‍රත්‍යය. ඒකත් ස්පර්ශයේ ප්‍රත්‍යය. ඇත්තරයි
කියන්නේ.
දැන් තේරුම් ගන්න ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් අපි මොන මතයකට ගියත් ඒක හදාගත්තු එකක් කියන එක පේනව නේද? අනේ ඒකයි තේරුම් ගන්න. එදාට තමයි අහන්නේ ස්පර්ශ නිරෝධ කරන්න. නැත්තං අහන්නේ නැහැ. ඊට පස්සේ හැදුන හිත තමයි නිරෝධ කර කර ඉන්නේ. නේද? කවුද කිව්වේ බෑයි කිය. දැන් නවත්තන කතාව නවත්තන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. දැනගන්න. වැරද්දක් කරනවා නම් ඒක දැනගන්න. මුලාවක් වෙනවා නම් ඒක දැනගන්න. ඒකට අවිද්‍යාවෙන් මොනවා හරි කරනවා නම් ඒක දැනගත්තු දවසට විද්‍යාව පහළ වෙනවා. නේද? ඇත්ත අවබෝධ කරන එක අවිද්‍යාව කියන්නේ මුලා වෙන්නේ. ඇත්ත දන්නේ නෑනේ. ඇත්ත දන්නේ නැති හින්දා මුලා වෙලා කරන ටික තමයි ඔය පටිච්ච සමුප්පාදේ කියලා තියෙන්නේ. දැන් දුක හදන එක ඇත්ත දැනගෙනද දුක හදන්නේ? දුක සමුදය තියෙන හින්දා දුක හදනවා. සමුදය දැන් දන්නේ නැති හින්දා නේද ඒක දුක හද හදා ඉන්නේ. නේද? අපි ඔක දැනගත්තරන් එදායින් පස්සේ දුක හදන්නේ නැහැ නේද? දුක් විඳින කැමති නැහැ. දැන් දුක කියන එක දන්නේත් නැහැ, දුක්ඛ සමුදය දන්නේත් නැහැ. ඒ හින්දා තමයි මේ සසරේ යන්නේ. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දුක්ඛ නිරෝධයකුත් තියනවා, නිරෝධ කරන මාර්ගයක්ත් තියනවා. ඒක තියෙන්නේ හැබැයි දුක මොකද්ද, දුක්ඛ සමුදය මොකද්ද කියලා දන්නේ නැහැ. අද දකින්න දෙනා. එහෙම නැතුව දුක තියනවා, දුක්ඛ සමුදය නැති කරන්න කියලා දේශනා කළේ නැහැ. දැන් දුක විස්තර කරන එකේ විදිහට පංච උපාදාන සංයුක්තයි කියන්නේ නැත්නම් ජාති ජරා ව්‍යාධි මරණ දුකයි කියන්නේ නේද? දුක විස්තර කරනවා. ඊළඟට දුක් සමුදය පංහාව කියලා කියනවා නේද? දුකට හේතුව පංහාව. ඒ ගොඩක් තැන්වල එහෙම කියනවා. හැබැයි සමහර තැන්වල කියන ඔය තණ්හාව විතරක් නෙමෙයි. ඊට කලින් තියෙන වේදනාව, ඊට කලින් තියෙන ආලයතන, ඊට කලින් තියෙන නාම රූප, ඊට කලින් ඒ කලින් තියෙන ඊට හේතු වෙලා තියෙනවා. නේද? ඊට හේතු වෙලා තියෙනවා සංකාරේ, මේ විඥානේ සංකාරේ, ඒ ඊට හේතු වෙලා තියෙන අවිද්‍යාව. නේද? දැන් තණ්හාව තියෙනකන් දුක සකස් වෙනවා. එහෙම කියලා තණ්හාව නැති කරන්න කිව්වේ නැහැ. මොකද ඒක කරන්න බෑ. අපිට කරන්න බලන් තණ්හාව ඇති වෙන්න තියෙන හේතු නැහැ. මේක මේ හේතු හොයලා ඒක නැති කරන්න. හේතු හොයන්න. හේතුව දකින්න. හේතුව දකින්න. සමුදය දකින්න. සමුදය දකින්න. ඒ කියන්නේ අවබෝධ කරන්න තියෙන අය මේකේ ඇත්ත ඇති හැටි දකින්න. ඒ දැකීම තුල තමයි සමුදය දුර වෙන්නේ. අවබෝධ කිරීම තුල. ඒ තමයි තමයි ඒ සම්මා දිට්ඨිය එන්නේ. ඔව්. දුක්ඛ සමුදය සත්‍ය කියන එක දැන් පංහාව කියලා ඊළඟට මාර්ගයේ විදිහට දේශනා කළාද? පංහාව නැති කරන්න ඕක තමයි මාර්ගය. නෑ. මාර්ග සත්‍ය වෙනම එකක් නේද? සම්මා දිට්ඨියෙන් පටන් අරන් අංග 8කින් තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට එතන ආයේ සම්මාදිට්ඨිය කියනවා. චතුරාර්ය සත්‍ය දැනගන්න. චතුරාර්ය සත්‍ය කියලා පටන් ගන්න දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි මාර්ගය. මාර්ගය කියලා ආයේ මාර්ගය පටන් ගන්නකොට ආයේ පටන් ගන්න ඕන සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. මේක ඉවරයක් නෑ නේද? ආයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ගිහිල්ලා ආයි මාර්ගය ගැන කතා කරනවා. මාර්ගය කතා කරනකොට අපල සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ආයි තියෙන චතුරාර්ය සත්‍ය. ඒක නම් දැන් හැම කියන්නේ. ඒවා මේ තේරුම් ගන්න දැන් සම්මාදිට්ඨියෙන් තමයි දුක නැති කරන මාර්ගය. සම්මාදිට්ඨිය ඇති කරගන්න සම්මාදිට්ඨිය නැතුව තණ්හාව නැති කරන්න බෑ. ඒ මට සම්මාදිට්ඨිය ඕනේ නැහැ. මං තණ්හාව විතරක් නැති කරනවා කිව්වට
බෑ.
ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.
සර් දුක අවබෝධ කරගන්න සර් දුක විඳින්න ඕනේ. දුක එක විඳින්න නැතුව ඒක
නෑ නෑ. මේ අවබෝධ කරගන්න විඳින්න ඕනේ නැහැ.
විඳින්නක් නැතුව අපි කොහොමද මේක දැනගන්නේ?
ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාවෙන් පුළුවන් අවබෝධ කරගන්න. දුක විඳින්නම ඕනේ නැහැ දුක අවබෝධ කරගන්න. නේද?
දැන් බුදුහාමුදුර දුක් වෙදලා නේ දුක අවබෝධ කරගන්න.
බුදුහාමුදුර කියන්නේ දුක් විඳලා දුක අවබෝධ කළා කියලා කොහෙවත් නැහැ. බුදුහාමුදුර එහෙම කියන්නේ නැහැ. ඕගොල්ලොත් එහෙනම් දුක් විඳින්න දුක අවබෝධ කරගන්න. කියවත් මන් දොස් කරක් ක්‍රියා කළා ඔයගොල්ලෝ දොස් කරක් ක්‍රියා කරන්නේ ඒකවල දුක අවබෝධය.
ඒක දෙකෙන් පෙන්නේ සාමාන්‍යයෙන් ඒ දුකක් වෙන්නොත් ඒක අවබෝධය
නෝ. ඔබ තේරුම්
නෑ නෑ ඒක වෙන්නේ.
මේ බුද්ධ දේශනාව නෙමෙයි ඔය කියන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මන් දොස් කරක් ක්‍රියා කරලා අවබෝධ කරගත්තා එහෙනම් ඔයගොල්ලෝ දොස් කරක් ක්‍රියා කරනවා. ඒක මාර්ගය නෙමෙයි. දුක විඳට අවබෝධ වෙන්නේ නෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දුෂ්කර ක්‍රියා කළාට අවබෝධ වෙන්නේ නැහැ කියලා තමයි බුද්ධ දේශනා.
ඒක නෑ
ඇරි. එහෙනම්.
ඒක ඇරලා
අපි අදන පොඩි දෙයයි තියෙන්නේ. අපි කරන්න ඕන බුදුරජාණන් වහන්සේ කියපු දේවල්ද බුදු වෙන්න කලින් කරපු දේවල්ද? බෝධිසත්වයෝ කරපු දේවල්ද අපි කරන්න ඕන අවබෝධයක් ලබන්න? බුද්ධත්වයේ ලැබුවට පස්සේ කියා දීපු දුක.
මේ වුණානේ මෙතෙන්ට එයා දෙන්නේ හැබැයි ඒ පුරාණුනේ
බුදු වුණාට පස්සේ දේශනා කරපු ටිකද අපි කරන්න ඕන? බෝධිසත්ව කාලේ කරපු ටිකද? චරක්. මලයි මකට
දෙපැත්තම දරගන්න ඕනේ. නෑ නෑ දෙපැත්තම නෑ.
බෝධිසත්ව කාලේ කරපු ඒවා කරන්න කියලා බුදුහාමුදුරෝ කොහෙවත් කිව්න්නේ නැහැ.
කරන්න කියන එක නෙවෙයි. එතනින් අපි අවබෝධ කරගන්නවා බෝධිසත්ව කාලේ මේ මේ දේ සිද්ධ වුණා.
ඒ සිද්ධ වුණාට ඒවා කරන්න කිව්වද?
නෑ කරන්න කිව්වේ නැහැ.
අනේ ඒක.
එතනක තමයි මගේ දුක.
බුදු වුණාට පස්සේ සර්වඥා ඥාණය අරගෙන දේශනා කළේ මං මෙහෙම ඒවා කළා. ඕවා කළාට වැඩන්නේ නැහැ. ඕකෙන් අවබෝධය ලැබෙන්නේ නැහැ. මං සය අවුරුද්දක් මෙන්න මේ විදිහට දුෂ්කර ක්‍රියා කළා ඒත් අවබෝධ වුන්නේ නැහැ. ඕකේ කරන්න එපා. ඕක නෙමෙයි මාර්ගය. ඕක අත්තරින්න ඕන අන්තය. බුදුහාමුදුරේ එපා කිව්වනම් අපි ඊට වඩා මොකක්ද කියන්නේ? තව බුදු කෙනෙක් එන්න ඕන නෑ. ඔය බුදුහාමුදුරෝ කියපු එක නෙමෙයි මේ 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 එහෙම යන්න එපා. ධර්මයේ හරියට
තේරුණා.
ඒ බුදුහාමුදුරුව අත්හදා බලලා පැහැදිලි කළා ඔය විදිහට බෑ මේක අවබෝධ කරගන්න. ඉතින් අපිත් ඒක කරන්න ගිහිල්ලා හරියනවා. හරි. එතකොට අපි දැන් ආවේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. නැතුව තණ්හාව නැති කරන්න ගියාට බෑ. එතකොට තණ්හාව ඇති වෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුව දේශනා කළා. නේද? ඒක තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ. ඒ පටිච්චසමුප්පාදේ කියන ඒවානේ තණ්හාව. ඒකට තණ්හාව ඇති වෙන්නේ අන්තිමට ගිහිල්ලා අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න. ඒකට අපි දැන් ආයේ ආයතනෙට ආවොත් ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි ඔය තුන තියෙනකොට පස්සේ. ඒකට පස්සේ නිසා යම් කිසි දෙයක් වෙනව නම් ඒක ලෝකෝත්තර වෙන්නේ නැහැ. මේ පැහැදිලි. මොකද අනිත්තර හැම මතයක්ම 72ක් මිත්‍යා දෘෂ්ටි ප්‍රතික්ෂේප කළේ ඔකත් ස්පර්ශයේ ප්‍රත්‍යයි. ඒකට බුදු කෙනෙක් විතරයි මේ ස්පර්ශය ඇති වෙන හැටි පෙන්눔 කරන්නේ, පැහැදිලි කරන්නේ. ස්පර්ශය ඇති වෙන්න නම් ಜಾති තුනක් තියෙන්න ඕන. අභ්‍යන්තර ආයතනේ, බාහිර ආයතනේ, විඤ්ඤාණය. ඒකට විඤ්ඤාණය කියන එක වෙනම හට ගන්න ඉබේ පහළ වෙන එකක් නෙමෙයි. ඒක පටිච්ච සම්පන්නයි. මේ හේතු යෙදිලා විද්‍යමාන වෙන ඉන්න පණ නැගින පටිච්ච සම්පන්න වෙන දෙයක්. ඒතර පටිච්ච සම්පන්න වෙන්නේ ඇහැයි නොබිදින ඇහැයි රූපේ ආපාතණය වෙන්න ඕන. තජ්ජෝ සමන්නා හරෝ. එයින්ම පැන නැගෙන දෙයකට අවධානය යොමු වීම කියන සිද්ධිය තුල තමයි විඥාණය විඥානයේ පටිච්ච සම්පන්න නිසා විපාක. ඒක නුවණින් හිතන්න. අපි නුවණින් හොයන්න ඕන. කිව්ව පළියට පිළිගන්න එපා. ධර්මයට කලපලා බලන්නනේ බුදුහාමුදුරු කිව්වේ. ඒතර මේක මහා හත්ති පදවපම සූත්‍රයේ වන කෙනෙකුට කියවලා බලන්න පුළුවන්.
සර් යම් කිසි දෙයක දැනගැනීමක් හරි දැනීමක් ආවොත් ඒකට ඒක උපාදානයේ දෙයක් වෙන්නේ.